SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
එමනම් දැන් අපි අදත් සූදානම් වෙමු මේ ගෙවිල යන සතියේ ලාංකීය දේශපාලනයේ සුවිශේෂතා පිළිබඳව කතා බහ කරන සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විග්‍රහය හරහා ලාංකීය දේශපාලනයේ තත්විති දිගහරින්න ඔබ දන්නවා මැතිවරණයක් අභියස ලංකාව තියෙන්නේ. ඉතින් ජනාධිපතිවරණයට එන්න එන්න දින ලං වෙද්දී පක්ෂ සහ සඳහන වශයෙන් අපිට වැදගත් වන තොරතුරු මොනවද? ඒ වගේම මේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය හරහා ඇසෙන තොරතුරු වලට පසුපසින් තියෙන කතා මොනවාද? ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා අපේ මේ සාකච්ඡාව ඇතුළතදී. පුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තාකරණයට සූදානම් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි මුලින්ම සාකච්ඡා කරමු මේ රනිල් මොකක්ද කරන්න සූදානම් වෙන්නේ කියලා. ඔහුගේ අර පුළුවන් ශ්‍රී ලංකා කියන ගිවිසුමට පක්ෂ සහ සඳහන 30කට අධික සංඛ්‍යාවක් එකතු කරගන්නවා කියලා ඔහු සඳහන් කිරීමක් කළා තියෙනවා. මොකක්ද මේ?
අපි දැක්කා මෙවර ජනාධිපතිවරණය සඳහා වර්තමාන ජනාධිපතිවරයාගේ ඡන්ද වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ පුළුවන් ශ්‍රී ලංකා තේමාව මූලික කරගෙන. එතකොට පෞගිය 16 වෙනිදා උදේවරුවේ බත්තරමුල්ල වෝටර්ස්ට්‍රිච් හෝටලයේදී මේ පුළුවන් ශ්‍රී ලංකා සමුතියට පක්ෂ සඳහන 30කට වැඩි සංඛ්‍යාවක් අත්සන් කරා. එතකොට කුමාර් වෙල්ගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ඒත් එකම එච්.එම්. ෆෞසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, එහිදී ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයාට උදව් කරන බව පේන්න තිබුණා. ෆෞසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අපි දන්නවා මුජිබ් රහ්මාන් මන්ත්‍රීවරයා කොළඹ මහනගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා විදිහට පුංචි ඡන්දෙට නාම යෝජනා දෙනවා කියලා පාර්ලිමේන්තුවෙන් ගියාට පස්සේ සජබය පත් කරපු මන්ත්‍රීවරයා. නමුත් දැන් ඔහු ජනාධිපතිවරයා සමග කටයුතු කරනවා අපි දැක්කා. එතකොට අපි දැක්ක මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරලා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරලා නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයා සහ මහින්ද අමරවීර අමාත්‍යවරයා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරලා රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, අලි සබ්‍රි අමාත්‍යවරු මේ සම්මුතියට අත්සන් කළා. ඒ වගේම සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මේ සම්මුතියට එකඟව කටයුතු කරන බව වාර්තා වුණා. ඒත් එක්කම අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් මහජන පක්ෂය නියෝජනය කරමින් පිරාන් අලසමතිවරයා, සමග ජන බලවේගය නියෝජනය කරමින් රාජිත සේනාරත්න සහ ඒ.කේ. ෆෞසි මන්ත්‍රීවරුන් මේ ගිවිසුමට අත්සන් කරා. ශ්‍රී ලංකා මහජන පක්ෂය වෙනුවෙන් අසංක නවරත්න, නව ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කුමාර වෙල්ගම, නිදහස ජනතා සභාව වෙනුවෙන් උදයන කිරිඳිගොඩ, ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරලා මොහොමඩ් මුසම්මිල්, ජාතික කොංග්‍රස්සේ වෙනුවෙන් ඒ.එල්.එම්. අතාවුල්ලා, මේ ආදි වශයෙන් පක්ෂ සඳහන නියෝජනය කරලා 30කට වැඩි පිරිසක් ජනාධිපතිවරයාගේ පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහනත් එක්ක සම්මුතියත් එක්ක එකගම කටයුතු කරන්න තීරණය කරා. ඒ අතපේ පළවෙනි ජන රැලිය අනුරාධපුරයේ මූලික කේන්ද්‍ර කරගෙන අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මේ කණ්ඩායම් ඒ අවස්ථාවට සහභාගී වෙලා සක්‍රියව ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයත් එක්ක එකඟව එම නැත්නම් ජනාධිපතිවරයාගේ මැතිවරණ වේදිකාවේ කටයුතු කරනවා අපි දැක්කා මේ ගිවිසුම් ගත වීමෙන් පස්සේ.
ඔව්, දැන් මේ ආකාරයට මේ පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහනට විවිධ පක්ෂ සහන් සඳහන නියෝජනය කරමින් කණ්ඩායම් එකතු වුණාට ජනාධිපතිවරයාගේ මේ අපේක්ෂක සලකුණ පිළිබඳව යම් මතභේදයක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ජනාධිපතිවරයාගේ මේ සලකුණ තමයි ඡන්ද සලකුණ තමයි ගෑස් සිලින්ඩරය. මේක ටිකක් විශේෂිත සලකුණක්, කවුරුත් මීට කලින් පාවිච්චි නොකළ එකක්. හැබැයි මේකට යම් මතභේදයක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. කොහෙන්ද, කාගෙන්ද?
ඔව්, අපි දැක්කා ජනාරගලයේ පුරවැසියෝ කියන සංවිධානය එහෙම අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ගෑස් සිලින්ඩරයේ ඡන්ද ලකුණු විදිහට ලැබලා දීලා තිබුණත් ඒ පිළිබඳව ඔවුන් පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා කියලා. ඒකට හේතුව තමයි පළාත් පාලන මැතිවරණයට තමන් තරඟ කරද්දි තමන්ට ලබා දීලා තියෙන ලකුණක් ගෑස් සිලින්ඩරය. තාම නාම යෝජනා අහෝසි කරලත් නැහැ, පළාත් පාලන මැතිවරණය අවලංගු කරලත් නැහැ. ඒ හින්ද තමන් මේ ලකුණෙන් අපමුදල් තැන්පත් කරලා තියෙන හින්ද මේක ගැටළු සාගතයි කියලා ජනාරගලයේ පුරවැසියෝ සංවිධානය එහෙම අදහස් දක්වලා තිබුණා. එතකොට ඔවුන් දැනට මදුරාවල ප්‍රාදේශීය සභාවට, කළුතර ප්‍රාදේශීය සභාවට, පානදුර නගර සභාවට, පානදුර ප්‍රාදේශීය සභාව මේ ආයතන 4ට ගෑස් සිලින්ඩරේ ලකුණෙන් තරම් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා මේ පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ජනාරගලයේ පුරවැසියෝ සංවිධානය සඳහන් කරලා තිබුණා.
දැන් එතකොට අපි තවත් ප්‍රවණතාවක් දකිනවා මේ වෙනකොට සුළු පක්ෂවල සහයෝගීත්වය ලබා ගැනීම උදෙසා සිදු කරන්නා වූ තරඟය වැඩි කොටස තමන්ගේ පක්ෂයට හෝ සන්ධානයට සමීප කරගන්න බොහෝ දෙනෙක් උත්සාහ දරන වගේ අපි දකිනවා. ඒ වගේම කතෝලික ඡන්ද කෙරෙහි මේ දවස්වල වැඩි අවධානයක් තියෙනවා. අපි දන්නවා දේශපාලන පක්ෂ නායකයින් කාදිනල් තුමන් හමු වෙන්න යනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයට අදාළ විඳිතයන් පිළිබඳව, ඒට වගකිව යුතු අය පිළිබඳව, ඔවුන්ට දඬුවම් දීම පිළිබඳව නොයෙකුත් වශයෙන් කතා බහ කරමින් යනවා. දැන් මේ ප්‍රවණතාව අතරතුරේදී අපි දැක්කා රිෂාඩ් බදියුදීන් සහ ඒ වගේම රවුෆ් හකීම් කියන දෙදෙනාගේ සහයෝගීත්වය සජිත්ට ලැබෙනවා. හැබැයි සහයෝගීත්වය සම්පූර්ණ වශයෙන්ම ලැබිලා නැහැ කියලත් කියන්න පුළුවන්. මොකද පක්ෂ නායකවරු සජිත්ට කැමති වුණාට පක්ෂයේ තවත් පිරිසක් සජිත් එක්ක එකතු වුණේ නැහැ. මේකත් විශේෂත්වයක්. මම කැමති ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න මනෝජ්.
අපි දැක්කා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරලා රවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ තීරණයකට අනුව සජිත් ප්‍රේමදාස මැතිතුමාට උදව් කරන්න, සමගි ජන බලවේගයට උදව් කරන්න කැමති කියලා ගිවිසුම් ගත වෙනවා. නමුත් ඔවුන්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සහීර් මවුලානා මන්ත්‍රීවරයා ඊට පස්සේ ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න සූදානම් වුණා. රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාත් සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග ඉදිරි මැතිවරණයේදී කටයුතු කරන්න කැමතියි කියලා ගිවිසුමකට අක්සන් කළා අපි දැක්කා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී. නමුත් ඔහු නියෝජනය කරන මන්ත්‍රීවරු තිදෙනෙක්, අලිසබ්‍රි රහීම් මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනෙක් පස්සේ ජනාධිපතිවරයාට උදව් කරන්න ගියා. ඒත් එක්කම පාට්ලි චම්පිකරණෝක මැතිතුමා අවසානයේ තීරණයක් ගන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට උදව් කරන්න. ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක TM දිල්ෂාන් පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නැටිවර්ග ව්‍යාපාරයත් එක්ක කලින් ජනාධිපතිවරයා කටයුතු කරා. මෙවර ඔහු තීරණය කරලා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක කටයුතු කරන්න. ඊයේ දවසේ අපි දැක්කා ජැක්සන් ඇන්තනි හිටපු දක්ෂ කලාකරුවෙක්, ඔහුගේ බිරිඳ කුමාරි මුණසිංහ මහත්මියත් සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක වැඩ කරන්න ඉදිරිපත් වෙනවා. මේ ආදී වශයෙන් සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ ප්‍රමුඛ සම්ධානයත් එක්කත් වැඩ කරන්න කැමැත්තෙන් බොහෝ දෙනෙක් ගිවිසුම් ගත වෙනවා අපි දැක්කා. විශේෂයෙන්ම සුළු ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂය කියන මනෝ ගණේෂන්, රාධකෘෂ්ණන්, දිගම්බරම් ඒ ආදී කන්ද උඩරට නියෝජනය කරන දේශපාලන පක්ෂ රැසක් ඒ අතර ඉන්නවා. ඔවුන් එතකොට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට සහයෝගය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම කතෝලික ජනතාවගේ ඡන්ද ආකර්ෂණය කරගන්න, එම නැත්නම් පාස්තු ප්‍රහාරය පිළිබඳව තවදුරටත් අවදියෙන් ඉන්න අගරදු ගුරුතුමන් ඇතුළු කණ්ඩායම කතෝලික ජන ප්‍රජාව වෙනුවෙන් කටයුතු කරන්න, එම නැත්නම් පාස්තු ප්‍රහාරයේ චූදිතයන් කවුද කියලා අනාවරණය කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරනවා කියලා විපක්ෂ නායකවරයා සඳහන් කරලා තියෙනවා. ඒ හරහා කතෝලික ජනතාව තවමත් ඔවුන්ට නොවිසඳුණු ප්‍රශ්නක ඉන්නවා. ඒ ප්‍රශ්නය ආමන්ත්‍රණය කරලා තිබුණා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා. අපි එයත් දැක්කා ගියුණු සතියේදී.
පාස්කු කතන්දරයේදී පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ජනාධිපතිවරයාව හිටපු මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධවත් විශේෂිත අවධානයක් තියෙනවා මේ දවස්වල. මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ කරගෙන ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ඔහු බවට පත් කරගෙන මේ යම් සැලැස්මක ඔවුන් හිටියා. යම් යම් කතක් තිබුණා ඔවුන් සජබේට එකතු වේවිද කියලා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනිත් පාර්ශ්වය, කියන්නේ නිමල් සිරිපාලද සිල්වා ප්‍රමුඛ පාර්ශ්වය රනිල්ට සහයෝගය ලබා දෙනවා කියලා ප්‍රසිද්ධියේම ඔවුන් ප්‍රකාශ කළා. ඒ කණ්ඩායම සමග එකතු වුණා. නමුත් අර කතෝලික ඡන්දවල තියෙන යම් බලපෑමක් හින්දා මෛත්‍රීට යන්නේ නම් නැති වේද කියන කාරණාවක් පිළිබඳව මේ දවස්වල යම් කතාවක් තියෙනවා. මෛත්‍රී කිසිම පාර්ශ්වයකට ගන්න එකක් නැති වේ, එහෙම කැමැත්තක් නැහැ කියලා. මේ සම්බන්ධව තියෙන දේශපාලනික පසුබිම කොයි වගේද මනෝජ් මේ වෙනකොට?
පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට රටේ ජනාධිපතිවරයා විදිහට හිටපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට යම් ආකාරයකට පාස්කු ප්‍රහාරය පිළිබඳ ඇඟිල්ල දිග වෙනවා අපි දැක්කනේ. එතකොට මේ වෙලාවේ දේශපාලන පක්ෂත් ටිකක් සංවේදී වෙලා ඉන්නවා. මේ කතෝලික ජනතාව පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව තරහක් ඇති නොවන ආකාරය වැඩ කරන්න ඒක සමහර ක්‍රියාමාර්ගවලිනුත් පේනවා. පහුගිය දවසක සමගි ජන බලවේගයට සහයෝගය ලබා දෙන්න මෛත්‍රීපාල සිරිසේන ඉදපු ජනාධිපතිවරයා කටයුතු කරන්න ඉන්නවා කියලා වාර්තා වීමත් එක්කම සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට කටයුතු කරන එස් එම් මරික්කාර මන්ත්‍රීවරයා කෙලින්ම ප්‍රසිද්ධියේ සඳහන් කරා මෛත්‍රීපාල සිරිසේන මහත්මයයි සමගි ජන සම්දානයයි එකතු වෙලා කියලා කියන කතාව සම්පූර්ණ බොරු. ඔව් ඊට පස්සේ සමගි ජන බලවේගය වෙනුවෙන් නිවේදනයක් එකතු කරා ඉටපු ජනාධිපතිවරයාත් එක්ක සම්දානගත වීමක් එවැනි සහයෝගයක් ලබා ගැනීමට සමගි ජන බලවේගයට එමන්දක සමගි ජන සම්දානයට කිසිම අවශ්‍යතාවක් නැහැ කියලා ඔවුන්ගේ පැත්තෙන් නිවේදනයක් නිකුත් කරා එස් එම් මරික්කාර මන්ත්‍රීවරයාගේ අක්ෂණින් නිකුව. ඊට පස්සේ අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාම නිවේදනයක් නිකුත් කරලා තියෙනවා ඉදිරි ජනාධිපතිවරණයේ ඉදිරිපත් වෙලා ඉන්න කිසිම අපේක්ෂකයකට සහයෝගය ලබා දෙන්න තමන් තීරණය කරලා නැහැ කියලා. එතකොට ආයේ ප්‍රශ්නයක් එනවා විජයදාස රාජපක්ෂ හිටපු ඇමතිවරයාව ජනාධිපති අපේක්ෂකයා විදිහට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පාර්ශවයෙන් අරගෙන එන්න සූදානම් කියලා කියුණා. එතකොට ඒකට මුලපිරුවෙත් විජයදාස රාජපක්ෂ හිටපු ඇමතිවරයා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මූලික කරගෙන මාධ්‍යවේදීනුත් ප්‍රශ්න කරා දැන් හිටපු ජනාධිපතිවරයාගේ සහයෝගය හම්බෙනවද කියලා. විජයදාස රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ ඔහුගේ ඔහුගේ සහයෝගය ලැබුණත් නැතත් තමන් පටන් ගත්ත වැඩේ තමන් ඉදිරියට කරගෙන යනවා කියලා ඒ ප්‍රකාශයේ තියෙනවා. විජයදාස රාජපක්ෂ මැතිතුමාටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා උදව් කරන පාටක් නැහැ කියලා. ඒ අතර තමයි ඔහුගේ පැත්තෙන් නිවේදනයක් එක්කුත් වෙන්නේ තමන් ස්වාධීනව කටයුතු කරනවා කියලා. ඒ අනුව සමහර වෙලාවට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ සහයෝගය කිසිදු ප්‍රධාන ධාරාවේ ජනාධිපති අපේක්ෂකේ ලබා නොගන්නා හැඩක් තමයි පේන්න තියෙන්නේ.
හොඳයි, දැන් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල ඉදිරි මැතිවරණයේ ඉලක්ක කරගෙන තියෙන සූදානම සහ ඔවුන් වෙතින් වාර්තා වන තොරතුරු පිළිබඳව තවදුරටත් අපිට කතා බහ කරන්න තියෙනවා. විශේෂයෙන්ම ජාතික ජනබලවේගය පැත්තෙන් අපිට තොරතුරු කිහිපයකුත් ලැබෙනවා. ඔය පක්ෂ සහ සඳහනගත වීම පිළිබඳව ඔවුනුත් එක්කත් යම් යම් පක්ෂ සාකච්ඡා කළ තියෙනවා කියලා. අපි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ අපි මේ පිළිබඳව වැඩිදුර කතා බහ කරන්න යලිත් හමුවෙමු.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
සතියේ ශ්‍රී ලාංකේය දේශපාලනික පුවත් විග්‍රහයේ දෙවන කොටස සමගින් අපි හැමනම් සම්බන්ධ වන්නේ මනෝජ්. අර විරාමයට කලින් මම සඳහන් කරපු ආකාරයට ජාතික ජනබලවේගය පිළිබඳවයි දැන් අපි අවධානය යොමුවන්නේ. ජාතික ජනබලවේගයත් එක්කත් යම් යම් පක්ෂ සාකච්ඡා කළා තියෙනවා, ඔවුන් එක්කත් සම්බන්ධ වෙන්න කැමැතියි කියලා තියෙනවා කියලායි තොරතුරු වාර්තා වන්නේ. එතකොට ජාතික ජනබලවේගය පැත්තෙන් මොනවද ඒ සම්බන්ධව වාර්තා වන තොරතුරු?
ඔව්, දැන් මේ දේශපාලන පක්ෂ එක්ක ජනාධිපති අපේක්ෂකයොත් එක්ක විවිධ දේශපාලන පක්ෂ සම්දානගත වෙනවා. නමුත් ජාතික ජනබලවේගයත් එහෙම සම්දානගත වීමක් පේන්නේ නැහෙනි. ඒකට උත්තර ලබා දුන්න අනුර කුමාර දිසානායක ජාතික ජනබලවේගයේ නායකවරයා, ඔහු කිව්වේ මේ හැමෝම අලුත් ගෙවල් වලට යන්න කලින් තමන්ගේ ගෙදර දොරටක් තට්ටු කරලා බැලුවා ඇතුල් වෙන්න පුළුවන්ද කියලා. නමුත් ඔවුන් බොහොම සාදරයෙන් පිළි අරගෙන කතා කරලා තමන්ගේ ගෙදර ඔවුන්ට ඉඩ නෑ කියලා සඳහන් කරා කියලා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළා. මොකද යම් අපකීර්තිමත් තත්ත්වයන් ඔවුන් හමුවේ තියෙන නිසා එවැනි කණ්ඩායම් ජාතික ජනබලවේගයට සම්බන්ධ කරගන්න බලාපොරොත්තුවක් නෑ කියලා ඔහු කිව්වා. ඒත් එක්කම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උත් ජාතික ජනබලවේගයේ අවධානය යොමු වෙලා තිබුණා. මේ කටයුත්තට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කවුද කියලා නිරාවරණය කරන්න, ඔවුන් සමාජයට හඳුන්වා දෙන්න කටයුතු කරනවා කියලත් අනුර කුමාර දිසානායක ජාතික ජනබලවේගයේ නායකවරයා සඳහන් කරලා තිබුණා. ඒ වගේම තමන්ගේ පළවෙනි අයවැලේකණයෙන් රටට ජනතාවට සහන රාශියක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියලත් ඔවුන් කියලා තිබුණා. එතකොට ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන පළවෙනි අයවැයෙන්ම ආහාර, ඖෂධ වර්ග, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන උපකරණ මේවා වලට පනවල තියෙන වැට් බද්ද ඉවත් කරන්න කටයුතු කරනවා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම අධ්‍යාපනයේ පැත්තෙන් 18% වැට් බදු අධ්‍යාපන සේවා සඳහා, එහෙම නැත්නම් ලිපි ද්‍රව්‍ය සඳහා අය කරනවා, මේවා අසාධාරණයි කියන කාරණේ ඔවුන් ප්‍රසිද්ධියේ සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ලංකාවට මුදල් උත්පාදනය වෙන රාජ්‍ය ආදායම් වැඩි කරන රේගුව, එතකොට ඔවුන්ගේ රේගුවේ කාර්යක්ෂම බව, ආදායම් මාර්ග වැඩි කරන්න ඒවට වැඩිහත් වෙන බවක් ජාතික ජනබලවේගය සඳහන් කරලා තිබුණා. ඔවුන්ගේ විදුලි බලය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරලා තිබුණා. ඒ පිළිබඳ අවධානය යොමු කරලා තිබුණා. ඉතින් ඒ ආදී වශයෙන් ජනතාවට සාහන ලබා දෙන්න ජාතිකයන බලවේග ආණ්ඩුවක් හෙට කටයුතු කරන්න කොහොමද කියලා අනුර කුමාර දිසානායක ජාතිකයන බලවේගයේ නායකවරයා අදහස් දැක්වුවා. ඔවුන්ගේ මැතිවරණ වේදිකාවරදී විශේෂයෙන්ම තෞගේ සෙනසුරාදා තංගල්ලෙන් දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයකට අවතීර්ණ වීමක් ඔවුන් පෙන්නුම් කළා. එහිදී මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරලා තිබුණා.
ඔව්, එහිදී ඔහු සඳහන් කිරීමක් කරලා තිබුණා මේ වෙනකන් විරසකව හිටපු කණ්ඩායම් බොහොම අපූර්වට ඒකරාශී වෙමින් සිටිනවා කියලා. ජාතික ජන බලවේගයේ වටා ඒකරාශී වෙමින් තියෙන මේ බලවේගය මර්ධනය කරන්න
එකිනෙකාට විරසක හිටපු කණ්ඩායම් එකට එකතු වෙමින් තිබෙනවා. කල්යල් බලමින් කල්පනා කරමින් ඉන්නවා ජාතික ජන බලවේගයේ පරාද කරන්න මොන වගේ දේවල් කරන්න ඕනද කියලා. 2019 චන්දෙදී රනිල් වික්‍රමසිංහේ කඳුර දෝහින් බවට පත් වුණා. රමේෂ් පතිරලාට, සාන් විජේලාල්ලාට, බියසේන ගමගේලාට එක සතුරු කඳවුරක් වුණා රනිල්. අද ඒගොල්ලන්ට රනිල් වික්‍රමසිංහ ගැලවුම්කාර කඳවුරක් බවට පත් වී තිබෙනවා. ඒ මොකටද? ජාතික ජන බලවේගයේ වර්ධනයට බයි ඒ ජයග්‍රහණය වැළැක්වීම සඳහා. ඒ වගේම තමයි අනිත් පැත්තත්. ඔය ගොඩක් අය ඔය ගෙවල් වලට ඇතුල් වෙන්න කලින් අපේ දොරටත් තට්ටු කරා. මොකද කිව්වේ අපි? දොර ඇරියා, මූණ බැලුවා, පැටිකිරිය නම් හොඳ නැහැ, දොරවාලා ආයිබුවන් කිව්වා.
ඔය වගේම ඔය පක්ෂපාට මාරු කරන අය ගැනත් යම් විශේෂිත තීන්දුවක් මේ 21 වෙනිදායින් පස්සේ ජයග්‍රහණයේ කොළොතින් ගන්නට සූදානම් කියලා විජිත හේරත් මන්ත්‍රීවරයා අදහස් දැක්වීමක් කළා. පැන්නොත් ඉවරයි කියලා තමයි ඔහු කියන්නේ.
මේ පණින පැනිල්ල ලබන මාසේ 21 වෙනිදායින් පස්සේ මේ රටේ දේශපාලනයෙන් අපි අනිවාර්යයෙන්ම නතර කරන එක නතර කරනවා. මේක පස්සේ පණින්න බෑ. පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි. පැන්නොත් මන්ත්‍රීකම අහෝසි. ගේනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනය ගෙනල්ලා නීතිය සම්මත කරනවා. අනින්ද බෑ තමුන්නාසලගේ චන්දෙන් එන ආදයන්ට එහාට මෙහාට.
ඒ අතරතුරේදී ජාතික ජනබලවේගයේ අපේක්ෂක, ඒ වගේම පොහොට්ටුවේ අපේක්ෂක, සජබේ අපේක්ෂක, එතකොට වර්තමාන ජනාධිපතිවරයා, තවත් අපේක්ෂකවරු 39ක් ඉන්නවා. මේ බොහෝ දෙනෙක් පසුගිය 15 වෙනිදා මැතිවරණ කොමිසම් කාර්යාලයේදී හමු වුණා නාම යෝජනා බාර දෙන්න ඇවිල්ලා. එතනදිත් යම් යම් හමුවීම් සාකච්ඡා සිදු වෙලා තියෙනවා කියලත් අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒ ගැන ඇතුළුව නාම යෝජනා බාර දීම සිදුවුණු දිනේදී සිදුවුණු විශේෂිත සිදුවීම් පිළිබඳවත් වැඩිදුර තොරතුරු මීළඟට මම සාකච්ඡා කරන්න කැමති මනෝජ්.
මේ 15 වෙනිදා දවසේ උදේ 9:11 අතර කාලේ නාම යෝජනා බාර දෙන්න ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට ඉඩ දීලා තිබුණා. නමුත් ජනාධිපතිවරණ අපේක්ෂකගේ අවස්ථාවේදී හැසිරුණු ආකාරය, ක්‍රියා කරපු ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයක් යොමු වෙලා තිබුණා. අපි දැක්ක නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රතිජන පෙරමුණේ අපේක්ෂකවරයා වේලාසනින් නාම යෝජනා බාර දෙන්න ඇවිල්ලා තිබුණා. නමුත් නාම යෝජනා දුන්නේ පරක්කු වෙලා. ඒකට හේතුව තමයි ඔහු හොඳ නැකතක් බලලා ඇවිල්ලා නැකත එළඹෙනකන් බලාගෙන හිටියා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිටිපස්සෙන් ඇවිල්ලා නාම යෝජනා දෙන්න උත්සාහ කරලා තිබුණා. ඒක නතර කරලා ඉදිරියෙන් ඇවිල්ලා නාම යෝජනා ලබා දෙන විදිහට කටයුතු සකස් කරලා තිබුණා. සමහරක සුබ දිශාවක් වගේ දෙයක් බලපෑවද දන්නේ. ඒත් එක්කම එතනදී සජිත් ප්‍රේමදාස මැතිතුමාට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හම්බ වෙලා අතටත් දීලා සුවපතන්න උත්සාහ කරද්දී සජිත් ප්‍රේමදාස මැතිතුමා අතටත් දෙන්නේ නැතුව ඔහු ආයුබෝවන් කියලා සුබපතනවා අපි දැක්කා. ඒකත් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තුණා. අත දුන්නට පස්සේ අත ප්‍රතික්ෂේප කරලා ආයුබෝවන් කියපේ පොතට මතක ඇති 2015 මං හිතන්නේ නාම යෝජනා දෙද්දී මෛත්‍රීපාල සිරිසේන මහතාට මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරයා සුබපතද්දී එහෙම දෙයක් සිද්ධ වුණා. ඒ වගේ එකක් තමයි මෙතනත් මේ පාර සිද්ධ වෙලා තිබුණේ. ඒත් එක්කම විජේදාස රාජපක්ෂ මැතිතුමාම හම්බ වෙලා තිබුණා රයිල් කසමි ජනාධිපතිතුමාට. ඒ අවස්ථාවේ ජනාධිපතිවරයාට සුබපතලා එහිදී ජනාධිපතිවරයා කියලා තිබුණා නීති විරෝධී විදිහට රැස් කරපු වත්කම් රාජසන්තක කිරීමේ 50 කටුම් පත අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකට අධිකරණ ඇමතිවරයා විදිහට සහයෝගය ලබා දුන්නා කියලා විජේදාස රාජපක්ෂ මහත්මයා ඒක සහයෝගය ලබා දීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මතක් කරලා තිබුණා. අධිකරණ ඇමතිවරයා එතන හිටපු අධිකරණ ඇමතිවරයා එතන කියලා තිබුණා ඒවා ක්‍රියාත්මක වෙද්දී තමන්ගේ සහයෝගයත් ඔහුට ලබා දෙන්න සූදානම් කියලා. ඒ වගේම රාජපක්ෂවරු දිගින් දිගටම විවේචනය කරපු අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ නායකවරයා ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකවරයාට සුබ පැතුවා ඒ අවස්ථාවේදී. ඒකත් බොහෝ දෙනෙක් මතු කරලා තිබුණා මල්ලි මම සුබ පතනවා කියලා අනුර කුමාර දිසානායක මහත්මයා නාම රාජපක්ෂ මහත්මයාට සුබ පැතුම් එක්කාසු කරා කියලා වාර්තා වෙනවා. ඒකෙන් මේවා නාම යෝජනා දවසේ ඒ කියන්නේ ප්‍රතිපාක්ෂිකයින් විරුද්ධ පාක්ෂිකයින් විදියට වැඩ කරාට උනෝන් හම්බුවේ මූණට මූණ හම්බෙච්ච වෙලාවේ කටයුතු කරේ කොයි ආකාරයෙන්ද කියලා බොහෝ දිනක අවධානයෙන් බලාගෙන ඉඳලා තිබුණා. එතකොට ඔයනි සිද්ධි කීපයක් තමයි එදා දවසේ අවධානය යොමු වෙලා තිබුණේ.
ජනාධිපති අපේක්ෂක වියදම් පිළිබඳව මැතිවරණ කොමිසමේ විශේෂ අවධානයෙන් සිටින වගට තොරතුරු වාර්තා වෙනවා. ඒ සම්බන්ධව ඔවුන් ගන්නා වූ යම් ක්‍රියාමාර්ග පිළිබඳව තොරතුරු වාර්තා වීමක් සිදු වෙනවද මනෝජ්?
ඔව්, දැන් මැතිවරණ කොමිසමත් මේකට මැදිහත් වෙලා තිබුණා. ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයෙක් වෙනුවෙන් වැය කරන්න පුළුවන් මුදල කොච්චරක්ද කියලා අවධානය යොමු වෙලා තිබුණා. මේ ගැන දේශපාලන පක්ෂ අදහස් යොමු කරලා තිබුණා. ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් 200ක් මේ ආදි වශයෙන් යෝජනා කරලා තිබුණා. ඉතින් මේ යෝජනා සැලකිල්ලට අරගෙන මැතිවරණ කොමිසමත් බොහෝ විට අද දවසේ එක්චන්ද දායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කරන්න පුළුවන් මුදල කොච්චරක්ද කියන එක ප්‍රසිද්ධියට පත් කරයි කියලා වාර්තා වෙනවා. මොකද ඉවක් බවක් නැතුව මුදල් රාශි කරමින් මැතිවරණ ව්‍යාපාරවල අපේක්ෂකයින් ලැබෙනවා. ඒවා යම් ආකාරයකට ඡන්ද තමන්ගේ පැත්තට හරව ගන්න යම් ආකර්ෂණයක් ඇති වෙන ආකාරයෙන් වැඩ කරනවා. ඉතින් ඒකට ගොඩක් සල්ලි වියදම් කරනවා. සමහර අපේක්ෂකයන්ට එහෙම වියදම් කරන්න සල්ලි නෑ. ඒ හින්දා පොඩි මිනුම් දණ්ඩක් ප්‍රමිතියක් අවශ්‍ය නිසා ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වෙලා තියෙනවා. අද ඒ ගැන බොහෝ දුරට මැතිවරණ කොමිෂන් පැත්තෙන් තීරණයක් අරගෙන ඒක ප්‍රොසිඩියර් පත් කරයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.
හොඳයි, සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මූලික කරගෙන මේ වෙනකොට ඒ දෙසට විවිධ දේශපාලන පක්ෂ ගමන් කරමින් සිටින ආකාරය සහ පක්ෂ අභ්‍යන්තරික සිදුවීම් පිළිබඳව තමයි අපි සුපුරුදු විදිහට මේ ආකාරයෙන් සතියේ දේශපාලනික පොහොත් විග්‍රහයෙන් සාකච්ඡා කළේ. එහෙමනම් මේ තොරතුරු විග්‍රහයට අපිත් එක්ක සම්බන්ධ වුණු මාධ්‍යවේදී මනෝජ් උදටියාවලට අපි ස්තුතිය පළ කරනවා. මනෝජ්, ආයුබෝවන්. අපි හෙට දවසේදී යලිත බව හමු වෙනවා මෞබිමින් පුවත් විශේෂාංගයේදී.
Bonus of people will say, I go on.
Like කරන්න, share කරන්න, අදහස් ප්‍රකාශ කරන්න, SBS Sinhala Facebook page follow කරන්න.